Honorable Govindan Karunakaran. Honorable Minister Roshan Ranasinghe.
Mulasane Sina Sabhapatthumani. Mama Mita Mohotakata Pera Vipakshana Mita Mohotakata Pera Vipakshana Ayakathuma Mata Enna Kiyala Mekata Cricket Kridawa Sambandhayen Piliturak Denna Kiyana Prakashaya Mama Dakka. Then E Thuma Aradhaneyatath Garu Karala Man Ikmanima Metenta Aave Adhikarane Indala Mokada Mita Pera Cricket Sambandhayen Thibba Naduwakata Garu Adhikarneyata Kihilla Hitapu Welawa. අද දිනේ ඊයේ දිනේ අපි වත්මන් පවතින පාලනයක් ටික ඒ කියන්නේ දිනකට දැන් අද අත්හිටවීමේ නියෝගයක් දීලා තිනවා අපි පත් කරපු අතුරු කමිටුව ගරු අධිකරණයේ විසින් අතුරු කමිටුවක් පත් කරන්න හේතු වුණේ Australia we pavati visai visa loka kusalane di vecha dushana vancha akramikata ekka neetime kriya marga gannai kiyala avashya upades vigana kadipattuma visin laba dila thibba mohotaka e mama hitanawa me ada api pat karapu athuru kamituwata garu adhikarne athuru tahanama panawala thiyeno අධිකරණ තීන්දුවට ගරු කරනවා ඒ ප්‍රශ්නයක් නෑ ඒක අධිකරණ තීන්දුව වෙයි එතනින් නැවත පතුල පේන්නේ නැති තරමට හොරකම් කරපු දූෂිතව ටිකක් නැවත අද ඉඳලා වැඩ බාර ගන්න මේකේ දූෂණ අක්‍රමිකතා වංචා ප්‍රමාණයේ සභාපතිතුමා කතා කරන්න බෑ හිතා ගන්න බෑ නිසා මින් ඉදිරියට දැන් හෙට දිනේ මම විශේෂ ප්‍රකාශයක් සවිස්තරාත්මකව ක්‍රීඩාව සහ ක්‍රිකට් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා ගරු පාර්ලිමේන්තුවේදී මේ රටේම මහ ජනතාවට දැන ගැනීම පිණිස ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමත් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා මම ගරු කරනවා ඔබතුමාලා විපක්ෂය ආණ්ඩුව මේ සියලු දෙනා කරපු ඉල්ලීමත් එක්ක මේ රටේම ජනතාව බලාපොරොත්තු වෙච්ච තීන්දුව තමයි මම ක්‍රිකට් ඒ දූෂිත කණ්ඩායම ඉවත් කරන්න ගත්ත තීන්දුව ඒකත් විකනන වාර්තාවෙන් තහවුරු වුණාට පස්සේ ඒ නිසා එම විශේෂ ප්‍රකාශය හෙට උදෑසන කරන්න මම ඔබතුමාගෙන් වෙලාව ඉල්ලා සිටිනවා I want to do a special statement tomorrow in the morning kindly reserve this time for me please garu vipaksha nayaka tumat me avasthawata sambandha wenawa ithin mama meite ha deerghawa ada katha karanne vipaksha nayaka tumani mama pat karunu labapu athuru kamituwata ada dine adhikarneyata gihilla eka paarshika kandayamak widiyata giyapuwama apita ඒ අනුව තීන්දුවක් දීලා තියෙනවා කමිටු අත්හිටවීමේ නියෝගයක් අපිට නෝටිස් ලැබෙනකොට 11යි 10යි නෝටිස් එකේ ලියාපදිංචි අංකයකුත් නැහැ නැතුව තමයි ලැබිලා තියෙන්නේ ඉතින් මේ තත්ත්වෙත් එක්ක හෙට දිනේ ඒ ප්‍රකාශය විපක්ෂ නායකතුමා සවිස්තරාත්මක ප්‍රකාශයක් කරන්න මම උදෑසන ඔබතුමාගෙමුත් ඉඩ ඉල්ලා සිටනවා සම්පූර්ණ වෙච්ච සිදුවීම් මාලාවම කියත් බොහොම ස්තුතියි
Honorable Lakshman Kiriyal
Garu Sabhapatthumani Hatta Vashayenma Hitamat Avasanavanta Tattwayak Mokada Pasugiya Kale Api Loka Kusalane Api Labapu Addakim Anuwa Mulu Ratama Balapuruthuna Cricket Palaka Mandale Wenasak The whole country wanted a change Itim Metuma ඇත්ත වශයෙන්ම ලංකාවේ ඉන්න හොඳම පුද්ගලයා අර්ජුන රන්තුක මැතිතුමා පත් කරලා තියෙනවා. එතකොට දැන් කවුද උසාවියට ගියේ? ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිතුමා. ඔහුගේ දූෂණ අක්‍රමිකතා ගැන අපි මෙතන දවසක් විවාද කෙරුවා. එතකොට මේ පුද්ගලයා අධිකරණයට ගිහිල්ලා තහනම් නියෝගයක් ගන්නවා ගරු ඇමතුමා පත් කරපු කමිටුවේ විරුද්ධව. අපේ නීතියේ ප්‍රතිපත්තියක් තියෙනවා, උසාවියට දෙකෙනා පිළිසිදු දෑත් ඇතිව එන්න ඕන. You must come to court with clean hands. එතකොට මේ පුද්ගලයා පිළිසිදු දෑත් එක්කදාවේ අපි දවසක් කතා කරුවා මේ මේ පාර්ලිමේන්තුවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ ගැන. මේවා අපි හදනේම නෙවෙයි, මේක ඔඩිටර් ජෙනරල් වරයා විගණකාධිපතිවරයා දුන්න වාර්තාවක් අඩුව. ඉතින් ඇත්ත වශයෙන්ම අධිකරණය මේ වගේ දූෂිත පුද්ගලයන්ට අපි පාර්ලිමේන්තුවේ දවසක් විවාද කරපු අයට ඇත්ත වශයෙන්ම මේ වගේ සහන ලබා දෙනවා නම් අපිට අයිතියක් තියෙනවා. මොකද ජනතාවගේ අධිකරණ බලය තමයි පාර්ලිමේන්තුව අධිකරණයට ලබා දෙන්නේ. The judicial power of the people shall be exercised by parliament through courts. අපි තමයි අධිකරණ බලය දෙන්නේ. එතකොට අපි මේ පාර්ලිමේන්තුවේ මෙහෙම කතා කරලා දූෂණ හෙළිදරව් කළා, පුද්ගලයා නම් කළා තියෙන අවස්ථාවක ඒ පුද්ගලයා බෑනවා අධිකරණයට. ඉතින් මම විශ්වාස කරනවා අධිකරණයත් ඇත්ත වශයෙන්ම මේ තීන්දුව මම කියන්නේ කෙලිම කියන එක වැරදි තීන්දුවක්. අපිට අයිතියක් තියෙනවා අධිකරණ තීන්දුවක් වැරදි කියන්න පාර්ලිමේන්තුව ඇතුළෙත් පුළුවන් එළියෙත් පුළුවන්. මට මතකයි එස්බී දිසානායක මහත්මයා සිරිමත් හිරේරණියම වෙච්ච අවස්ථාවේ මම ස්වර්ණ වාහිනියට ගියා, ගිහිල්ලා කිව්වා තීන්දුව වැරදි කියලා. ඒ කාලේ හිටපු අග්‍රවිශේෂකාරතුමා සරසිල්ලා මගේ සීඩී එක බලලා කිව්වලු මේ කිසි වැරද්දක් නැහැ කියලා. පිටරටවල මේ නඩු තීන්දුව ටීවී එකේ සාකච්ඡා කරනවා, මේ නඩු තීන්දුව හරි, මේ නඩු තීන්දුව වැරදි. ඉතින් මේක ඇත්ත වශයෙන්ම අපි කඩකාටු වෙනවා. මේ තහනම් නියෝගයෙන් මේ අත්තිටිවිගේ ස්ටේ ඕඩර් එකෙන් බෝලු ක්‍රිකට් ඇත්ත වශයෙන්ම ඉතාමත් අවාසනාවක්ද. මේක අවුලක් කළා. අනිත් එක ගරු සභාපතිනි ඔබතුමා දන්නවා ක්‍රිකට් සම්බන්ධයෙන් අපිට එන චෝදනා මොකද්ද? ක්‍රිකට් වලට දේශපාලනඥයෝ ඇගිලි ගහනවා කියලා ඔබතුමා දන්නවනේ. ජාත්‍යන්තරේ කියන්නේ ඒකයි. දැන් මොකද්ද අද වෙලා තියෙන්නේ? මෙතුමා ඉන්ටර්වියු කරේ පත් කරුවා. මම ක්‍රීඩා ඇමතුරේ කැටේට මට කියන්න පුළුවන් ඔහුට තමයි සම්පූර්ණ බලය තියෙන්නේ. මෙහෙට කාටවත් නැහැ. කාගේවත් අහන්න ඕනෙත් නැහැ. මමත් පත් කරුවා ඉන්ටර්වියු කමිටියට. අපි හැමදාම කුසලානේ දින්නේ ඉන්ටර්වියු කමිටියට. අඩුවයි ලෝක කුසලානේ දෙමතාවක් අනුසූරය T20 World Cup එක ඔක්කොම දින්නේ ඉන්ජිනියරින් වැඩ යටද. ඒක වෙනම කතාවක්. නමුත් බබ කියන්නේ මේගත් ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම. එතකොට දැන් බලන්න මා කලින් කිව්වා අපිට චෝදනාව තමයි දේශපාලනඥයෝ මේකට ඇගිලි ගහනවා කියලා. දැන් ආණ්ඩුව මොකද කරලා තියෙන්නේ? මෙතුමා ඉන්ජිනියරින් කමිටියක පත් කරුවා, කැබිනට් සබ් කමිටි එකක් දැම්මා ඉන්ටර්ීම් කමිටිය ගැන හොයන්න. එවනේ ඒකත් එක කාර්යයක්ද? ඒකත් එක කාර්යයක්. එතකොට කවුද දේශපාලනේ ඇගිලි ගහන්නේ? ආණ්ඩුව. ආණ්ඩුව තමයි දේශපාලනේ ඇගිලි ගහන්නේ. මෙතුමා කිසිම දේශපාලනඥයෙක් නැතුව ඉන්ටර්ීම් කමිටියක පත් කරලා අඩුරට අර්ථුග්ගයිට අඩකවර තුන්දරෙකුයි. No politicians. ආණ්ඩුවට ඒක ඇල්ලුවේ නැහැ. මොකද්ද කිව්වේ? ආණ්ඩුව කැබිනට් සබ් කමිටිය පත් කරුවා මේ ඉන්ටර්ීම් කමිටිය කියලා හොයන්න. ඔබතුමා අමාරු යාර තමයි ඔය කෙරුවේ. ඔබතුමාට උරින් කමිටිය පත් කරුවා. අනිත් මං කණගාටුයි කියන්න, අපි විවාදය ගෙනාවු වෙලාවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය ඉන්න හැම කෙනෙක්ම අපේ ඇමතුමා ඇරෙන්න මේ දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලයේ පක්ෂව කතා කරුවේ. පක්ෂව අපි ලැජ්ජයි. එක්කෙනෙක්වත් කතා කරුවේ නැහැ මේක විතුරුවාරිනේ කියලා. ඔක්කොමලා කතා කරුවේ. ඔක්කොමලා කතා කරුවේ ඉන්ටර්වියු කමිටිය එකේ පක්ෂව. අපි නෑ නෑ මෙයාගේ පොයින්ට් නම් මම පිළිගන්නේ නෑ.
මෙයාගේ ඔනබල් ඩොනවත්ත වරිද පොයින්ට් ඕඩර්.
he honorable opposition leader is misleading the house. Api,
honorable we, member, we, this we is not a point of order.
We
thank you.
Oppose that.
Honorable Vimal Veeravanse, honorable Lakshman Kirilna.
Bhoomi Suti. Garu Mulasanaruda Mantritumani Britannia Adhirajyavadiyengin labitcha ekeka ewa athare me ratata hondatama absorb karagattu de thamai me cricket kridawa. Eka ape level urumayak bawata patwetcha deyak vartamaane wana vita. Ape cricket kridawata ape prekshakayo salakanne samahara ratawala prekshakayo paradunama gewal gili thiyenawa kridakayan. E vidiye asista pratikriyawak dakwanne neha. Namut ape kandayama fail wenakota e pilibanda vedanawa e pilibanda rudawa me rate cricket prekshakayan thula nirayasayenma athi wenawa. Oun eka pitakarana vidiya anith ayata wada wenas. Samanyen e nisa ape prekshakayange thiyene wada gunaathmaka bhave honda nisa ewa pawichchi karanawa atam aya me cricket walin vividha akare labha prayojana laba ganna. E anuwa thamai obathumata cricket palaka mandale pilibanda visala chodana malawak ella karanna siddu une cricket palaka mandale samasthayak hatiyata ekata wage kiyanna ona da ehema naththam pudgulaya 3 4 da kiyanna api danne ne e chodana wellu une visheshayenma obathuma dakka dan ada icc kiyala kiyanne indiyave deepalak bawata patwetch ekak jaatyantara cricket council e ada indiyave deepalak modi ge upandine dawasata thamai antima match ekak dala thiyene modi agamathumage game අද ඉතා මතභේද පැනනැගිලා තියෙනවා මේ වර්ල්ඩ් කප් එකේ සමහර දීපු අර තාක්ෂණික තීන්දුව නිවැරදිද කියලා. විනිශ්චයකාරයා දෙනවා අවුට් කියලා තාක්ෂණික වශයෙන් පෙන්වනවා අවුට් නෑ කියලා. ඒවාද විශාල වශයෙන් අවධානයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම මම තව දෙයක් කියන්න ඕන ගරු ක්‍රීඩා ඇමතුමා ක්‍රිකට් පාලක මණ්ඩලය විතර නෙවෙයි තේරීම් මණ්ඩලය. එතන තමයි ලොකුම අවුල තියෙන තැන. තේරීම් මණ්ඩලය තමයි මම පුද්ගලිකව මේක දන්න නිසා කියන්නේ. අර ටොස් එක දින්න ඉන්දියාවත් එක්ක මැච් එකේ Mahela Jayawardena, ඔහු හොඳ දක්ෂ ක්‍රීඩකයෙක්. මට ඔහුත් එක්ක කිසිම පෞද්ගලික අහරුවක් නැහැ. Mahela Jayawardena තමයි උපදෙස් දීලා තිබුණේ කණ්ඩායමේ නායකයාට ටොස් එක දින්නත් බැට් කරන්න එපා, ඒගොල්ලන්ට බැට් කරන්න දෙන්න. පස්සේ ඉන්දියාවේ ක්‍රිකට් නායකයෝ කියනවා අපි පුදුම වුණා, අපි ටොස් එක දින්නත් අපි හිටියේ මේ බැට් කරන්න අවස්ථාව ගන්න, අපි පුදුම වුණා ලංකාව ටොස් එක දිනලත් ඇයි අපිට මෙහෙම දුන්නේ කියලා. දැන් මේ වගේ තීරණ පිටිපස්සේ තියෙන කතා මොනවා වෙන්න පුළුවන්ද? අද ඉන්දියාව මේ ලෝකෙ ක්‍රිකට් ඔය එංගලන්තේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් දෙක තුනක් ඇරෙන්න ඒගොල්ලෝ අද මේක ඉතා විශාල ආධිපත්‍යයක් පතුරවලා තියෙනවා. දැන් මේ ලෝක කුසලානකේ ආරම්භක අර උත්සවය තිබ්බද? ඒක ගෙනාව පකිස්තාන් ඉන්දියා මැච් එකට. මං කියන්නේ ක්‍රිකට් කියන්නේ මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් නම් ඒ පවත්වන රටට තියෙන ශක්තිය බලය ඒව ප්‍රදර්ශනය කරන්න ඕනේ නැහැ ක්‍රිකට් වලින්. ඒ නිසා අපි ඒව ගැන සලකා බලන්න ඕන. දැන් තමුන්නාංශ තේරීම් කමිටුව පත් කරපු ගමන් ICC කියයි තහනම් කියලා ලංකාව ක්‍රිකට් වලින්. මොකද ICC පාලනය කරන්නේ ඉන්දියාව. ඉන්දියාවේ ක්‍රිකට් බෝඩ් එක ඉන්නේ මෙහෙ ක්‍රිකට් බෝඩ් එක පාලනය කරන්නේ තේරීම් කමිටුව පාලනය කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඉන්දියාව. ඔය සමහර ක්‍රීඩකයෝ එකපාරට හැලෙන්නේ කොහොමද? ඒ හැලෙන කෙනා වෙනුවට ඊට වඩා දක්ෂ කෙනෙක්ද ඇතුළට ඇවිල්ලා තියෙන්නේ? ඒ වෙනස්කම් වෙන්න මොකද තියෙන තර්කානුකූල පදනම? ටොස් එක දින්නත් බැක් කරන්න ඉන්දියාවට දීපන් කියලා මහල කියන්නේ ඇයි? ඒව පිටිපස්සේ තියෙන්නේ මොන වගේ කතාවක්ද? ඒ නිසා පාලක මණ්ඩලයේ හෙට මෙහෙට කොරා විතරක් හරියන්නේ නැහැ. මේක ඊට වඩා එහාට ගිය බරපතල ව්‍යාප්ත වෙච්ච අවුලක්. දැන් අපේ අර මම දැක්කා ඉන්දියාවේ වාර්තා තිබ්බ ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි නම් තුනක් කියලා තිබ්බා. එයාගේ මේ සමත්භාවයට හේතු වෙච්ච නම් තුනක්. එක්කෙනෙක් ලංකාවේ ක්‍රීඩකෙක්. හිටපු ක්‍රීඩකෙක් ක්‍රිකට් ක්‍රීඩකෙක් එයාට කියන්නේ බව්ව කියලා කියනවා පෙට් නේම් එක මට අනිත් නම මතක නැහැ. ඒ මෙහෙ ක්‍රිකට් බෝඩ් එක අපේ ක්‍රීඩකයන්ට පන්දු යවමින් වේගවත්ව ඒකට මුහුණ දෙන්න හුරු කරපු පුද්ගලයා. ඔව් අපේ ක්‍රිකට් බෝඩ් එකෙන් අයින් කළා. ඉන්දියාව ඔෆර් කළා ඊට වඩා වැඩි ගානකට. අද කෝලි විරාජ් කෝලි ආ ස්තුතිවන්ත වෙන තුන්දෙනාගෙන් එක්කෙනකේ මිනිස්සයා. අපි අපිට තියෙන වටිනා සම්පත් එක එකට ඩැහැ ගන්න දීලා අපි මේ ක්‍රීඩාව දිනු කරන්න බෑ. අනිත් එක ඔබතුමා දාපු තේරීම් කමිටුව එක ක්‍රිකට් ගහපු එක්කෙනා ඒකේ ඉන්නේ. අර්ජුන රණතුංග වැදතුමා විතරයි. ඊට අමතරව වෙන විනිශ්චකාරවරු අරගොල්ලෝ මේගොල්ලෝ කට්ටියක් ඉන්නවා මම දන්නේ නැහැ ඒගොල්ලන්ට කොහොමද මේ ක්‍රිකට් නක් ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඔතන වෙලා තියෙන හොරගම් හොයන එකට වෙනම කමිටුවක් දාන්න.
Honorable Vimal Veeramansa please be brief about it.
හොඳයි මම අවසන් කරනවා. ඔතන වෙලා තියෙන හොරගම් හොයන්න වෙනම විනිශ්චකාරවරුන්ගේ කමිටුවක් දාන්න. ක්‍රිකට් බෝඩ් එක ක්‍රිකට් පිළිබඳ දන්නා යගෙන් ඇති කරන්න. එක ක්‍රිකට් ක්‍රීඩකයෙකුට විතරක් හිටපු ඔහු ලෝක කුසලානේ මේ රටට ගෙනත් දෙන නායකත්ව දිනු ක්‍රීඩකයා තමයි. හැබැයි එක්කෙනෙක් මත විතරක් ඩිපෙන්ඩ් වෙන්න යන්න එපා. එක්කෙනෙක් මත විතරක් යැපෙන්න යන්න එපා. ඒ අනිත් එක දැන් මම ඉත ඕන ගමෙන් ඉල්ලනවා කරුණාකරලා මේ පනත වෙනස් කරන්න. මේ ක්‍රීඩා සමාජය 60 හුටාමාර බෝඩ් එල්ලගත්තු ඇත්තටම නැති ක්‍රීඩා සමාජය 60 හුටාමාරක ඡන්දෝනේ නැහැ මේකට තීරණය කරන්න. ඇත්ත ක්‍රීඩා සමාජයක් කියන්නේ මොකද්ද? ඒකට නිර්ණායකයක් දෙන්න. ඒකට තියෙන නීත්‍යානුකූල පදනම ගන්න. අන්න එහෙම පෙන්නලා පනත වෙනස් කරලා ඡන්දෙන් පත් වෙන සභාපතිලා තමයි වැදගත්. මම කියන්නේ ඇමතිලා පත් කරන එකයි හොඳ කියලා. ඡන්දෙන් පත් වෙන සභාපතිලායි වැදගත්. හැබැයි ඡන්දේ මේ තියෙන විදියයි වෙනස් කරන්න ඕනේ.
අනේ
සදාව දාන යොමු කරන්න කියමින් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වලපලට යන්න නොදී ආරක්ෂා කරගන්න ප්‍රවර්ධනය කරන්න අපි හැමෝම සහයෝගය දෙනවා කියන එකත් අවධාරණය කරමින්.
මගේ වචන සම්ප්‍රේෂණය please be brief.
one minute. ගරු අරසභා භවත්තුමනේ මේ ව්‍යවස්ථාදායකයේ 225 කියන්නේ ජනතාවගේ නියෝජනය. ඔතන ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන්න අපි මේ පාර්ලිමේන්තුවේ වෙනා වගේම මේ පාර්ලිමේන්තුවලත් කතා කරන දේවල් වළංගු දේවල් ක්‍රියාත්මක කිරීම විධායකයේ වක්කීම. ඒ අනුව පහුගිය දවසේ තිබිච්ච මේ ක්‍රිකට් සම්බන්ධ විවාදයේ දීර්ඝ විවාදයක් කතා කරපු මතවාද මොන වුණා සමස්තයක් විදියට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කරපු දවස් හොඳ සාධනීය විවාදයක්. ඒ විවාදයේ අවසාන ඵලයක් විදියට තමයි දොසන් රණසිංහ අමැතිතුමා අභියෝග රහසක් මැද්දේ පෙර ඊයේ ඔය තීන්දුව ගත්තා කියලා අපි විශ්වාස කරන්නේ. ඒ සමස්ත විවාදයම කියවුණ කාරණාව තමයි මේ ක්‍රිකට් වල තියෙන අන්ත දූෂිත බව මේ ක්‍රමයේ වෙනස් වෙන්න ඕන අලුත් විදිහට හිතන්න ඕන මේකට උත්තේජනයක් වුණා ලෝක සුරන් උගල තරගාවලියේදී වෙච්ච අසාධාරණකම් සහ වෙනත් කාරණා. ඒක නිසා ඒ වෙනුවෙන් පත් කරපු ක්‍රිකට් ඒ අතුරු ගමන සම්බන්ධ අපේ ගෞරවය පුද කරනවා. ඒක ක්‍රියාත්මක වෙන ආකාරය සම්බන්ධව ඉදිරි කාලයේ කටයුතු කරන්න දැන් තියෙන ප්‍රශ්නේ මේ අධිකරණය මේ ව්‍යවස්ථාදායක සභාවට ඉහළින් ගිහිල්ලා එහෙම නැත්නම් ව්‍යවස්ථාවට ආණ්ඩුක ව්‍යවස්ථාවට ඉහළින් ගිහිල්ලා මේ විධායකගත තීන්දුව ගත තීන්දුව සම්බන්ධ යම් ප්‍රශ්නයක් තියෙනවා අධිකරණ අපත්තපත් ඉන්න නිසා ඉතාමත් ඕනෑකමින් කියනවා. දැන් මේක තුළ මේ තහනම් නියෝගයේ දාලා දීලා තියෙනවා ගරු සභාපතිතුමනේ මේ අතුරුපාරක අතුරු කමිටුවට. දැන් එතකොට දැන් ඊයේ ගිහිල්ලා අර්ජුනන්දික මහත්මයා වැඩ පටන් ගන්න සියලු කටයුතු ආරම්භ කරලා වැඩ පටන් ගත්තා. දැන් තහනම් නියෝගය කරනවට පස්සේ ආයිශ්චරයක් දැන් මේ අතුරු කමිටුවෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණා දෙකක්. එකක් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමත් ඒ වගේම දූෂණ වංචාටික එළිදරව් කරන්නත් ඒ හොරකම් ටික අල්ලන්නත්. දැන් ඒ හොරුන් ටික ගිහිල්ලා ආයිශ්චරයක් අද ඉඳලා ආයිශ්චරයක් වාඩි වෙන්න කටයුතු කරෝතින් අර NRM එකේ වගේ අර ෆයිල් ටික උස්සලා ෆයිල් ටික විනාශ කරලා ඒව සියල්ල විනාශ කරන්න ඉඩකට තියෙනවා. ඒක
නිසා අත්දැකීම් පැත්තට වාගෙන
මේක මොෂන් එකක් දාලා හරි මේක දවස් 14කට කල් දාලා තියෙන්නේ කඩිනමින් මේ නඩුව
කඩිනමින්
ඒ සහනය ක්‍රීඩාව සම්බන්ධව ඒ මැදිහත් වීම ඒ අන්තර් කමිටුවට වැඩ ගන්න පුළුවන් පරිසරය නිර්මාණය කරන්න අවශ්‍ය අධිකරණයේ සහ නීතිමය සහාය ලබා ගන්න ආණ්ඩුවක් විදියට වැඩ කරන්න කියන එකත් ඉල්ලීම කරනවා.
Thank you Honorable Minister Roshan Ranasinghe.
ගරු මන්ත්‍රීතුමනි පළවෙනියට මට තියෙන මා හෙට උදේ කරන ප්‍රකාශය තමයි ලබැඳියාව සමග තියෙන ගැටුමට අධිකරණයේ අවභාවිතා වෙනවා. ලබැඳියාව සමග තියෙන ගැටුමට අධිකරණයේ අවභාවිතා වෙනවා. මේක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එක ගරු විමල් විරවංශ මන්ත්‍රීතුමා කිව්ව අපි පත් කරපු කමිටුව එක ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නේ අය කියන එක. මන්ත්‍රීතුමා මෙතෙන්දී ආපු ප්‍රශ්නෙම තමයි ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අතරේ ලොකු සැකයක් තිබ්බා. ඒගොල්ලෝ දැනගෙන ඉන්නවා පසුගිය කාලේ ලැබිච්ච නඩු තීන්දුවත් එක්ක මේකේ තීන්දුව මොකද්ද කියන එක. ප්‍රයයි කියන්නේ නෑ මේකට දිගටම කරගෙන යන්න හම්ුණොත් අපි ඇවිල්ලා සහයෝගය දෙන්නම්. ආරාධනා නොකරන්නේ මේ ආරාධනා කළා. කීප දෙනෙක් ඉන්නවා යම් යම් ඔය එක එක දූෂණ සම්බන්ධයෙන් ඒ නම් ඇතුළත් කරගන්න බැරි. ඒ අරෙන්න අනිත් ඔක්කොටම ආරාධනා කළා තියෙනවා. ඒ වගේම තමයි ක්‍රීඩා පනත. ක්‍රීඩා පනත ගේන්න මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. එතකොට කැබිනට් මණ්ඩලයේ සාගල රත්නායක මහත්මයාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කරනවා මේ පනත ගැන තව දුරටත් බලන්න. ඒකේ පළවෙනි රැස්වීමට මමත් ගියා. එතනින් එහාට කිසිම සාකච්ඡාවක් තිබ්බේ නැහැ. එතුමා මට එවනවා, එතුමා එවනවා, මන්ත්‍රීතුමා මට එවනවා.
ඔව්.
අනබල් විමල් විරවංශ.
ගරු ඇමතුමා, මේක ඉතාම අසෝභනයි. අමාත්‍යවරේ පනත් කෙටුම් පස් සංශෝධනය කැබිනට් මණ්ඩලයට ගෙනිච්චම ඒක ගැන තව ඕනනම් අධ්‍යයනය කරන්න පුළුවන් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවකට මිසක් සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් තියෙන කෙහෙම්මල් කමිටුවකට නෙවෙයි. අනික සාගල රත්නායක ක්‍රිකට් සාගල රත්නායක කරලා තියෙන ක්‍රීඩා මොකද්ද කියන්නේ මට? මොන ක්‍රීඩාවද කරලා තියෙන්නේ? මං දන්නේ නැහැ මොන ක්‍රීඩාවද කියලා. ඉතින්
ඊට පස්සේ
ඒ නිසා මම කියන්නේ සාමාන්‍ය ඒක හරි අශෝභන වැඩක්. අමාත්‍ය මණ්ඩලය අනු කමිටුවක් දාන එක හරි ඒ පණ දෙන හොයන්. සාගර රත්නායකත් එක්ක කොහොමද කමිටු දාන්නේ? ඒක අමාත්‍ය මණ්ඩලයට කරන අවමානයක්. ඒ කියන්නේ සාගර රත්නායක ඉන්නේ අමාත්‍ය මණ්ඩලයට උඩින් හෝ අමාත්‍ය මණ්ඩලයේ මට්ටමේ කියලා හිතාගෙන ගත්ත තීන්දුවක්.
Thank you honorable minister, please continue.
ඊට පස්සේ මට දැන් කමිටුව රැස්ුනේ නැහැ. මට එවනවා සාගර රත්නායක මහත්මයාගේ අත්සනින් මෙන්න මේ ටික ඇතුළත් කරලා පනත සකස් කරලා එවන්න කියලා. ඒක දැක්කහම මම මේ ගරු පාර්ලිමේන්තුවට කියන්නේ ඒකේ කරුණුත් එක්ක ගත්තහම දැන් හොරකම් කරන විදියක් නෙමෙයි. ඒ යන බලතලත් එක්ක ක්‍රීඩා සංගමයට පෙරලි හොරකම් කරනවා. ඒක නිසා මම ඒක පැත්තක තියලා දැන් පනත සකස් කරමින් යනවා. ඒකත් කැබිනට් මණ්ඩලයට ගෙනියනවා. කැබිනට් මණ්ඩලයේ මම බලාපොරොත්තු වෙනවා මේක පාස් කරගන්න. එතනින් එහාට යන්න. ඒ වගේම තමයි දැන් ඊයේ දිනේ මේ ප්‍රශ්නේ ආපුවාම කැබිනට් මණ්ඩලයේ ඇතුලේ වෙච්ච සිදුවීම් මට කියන්න බෑ. ඒක සාමූහික වගකීම මම ආරක්ෂා කරන්න ඕන. නමුත් ජනාධිපතිතුමා ඊට පස්සේ මට කාර්යාලයටත් කතා කරලා කිව්වේ මේ කමිටුවපත් කරපු එක අයින් කරන්න. එහෙම නැතිනම් ක්‍රීඩා නීතිය එතුමා යටතට ගන්නවා කියලා. මං කිව්වා ජනාධිපතිතුමා ක්‍රීඩා නීතිය නෙමෙයි ඔබතුමා මාව අස් කළා කැමති තීන්දුවක් ගන්න. මං කිව්වා මම කිසිසේත්ම පත් කරපු කමිටුව ඉවත් කරන්නේ නැහැ කියලා. පත් කරපු කමිටුව කිසිසේත්ම ඉවත් කරන්නේ නැහැ. ගරු මන්ත්‍රීතුමා මේගොල්ලෝ කරලා තියෙන දූෂණ පට්ට හොරු රැළ ගැඹුර පේන්නේ නැහැ. දැන් හෙට අනිද්දා ගහන්න යනවා T10 කියලා. ඒකේ මගඩිය තව එකක්. ඒකේ මගඩිය තව එකක්. දැන් විගණකාධිපතිතුමාගේ වාර්තාව ඇවිල්ලා මාස දෙකක් පොලිස් පොත්තුමාට යවනවා. තාම විමර්ශනයක් නැහැ. නීතිපතිතුමාට දෙනවා නඩු පවරන්න. මට කියනවා තවත් කමිටුවක් දාන්න. දැන් අධිකරණයට ගියත් විගණනයේ සම්බන්ධ ගැටලුවකට අධිකරණයත් අහන්නේ උපදේශය දනුවන් දෙන්න විපක්ෂ නායකතුමා විගණකාධිපතිගෙන්. මිනිමරුමත්ද කියලා බලන්න දෙන්නේ අධිකරණ වෛද්‍යයට වගේ මේක දෙන්නේ විගණකාධිපතිට. විගණපාධිපති වැරදි දූෂිතයි නීතිමය දනුවම දෙන්න කියන පණිවිඩය දීලා තියෙනවා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට. හැබැයි විගණකාධිපති ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. මේකද නීතිපති ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. සභාවෙන් විගණකාධිපති නෙමෙයි නීතිපති ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා 2018 මේ විදියම දූෂණයක් වෙලා ඒකත් දීලා තියෙනවා විගණකාධිපතිට. ඒවට නඩු පැවරෙන්නේත් නැහැ. ඒක නිසා මේ අරගලයක් එක්ක මේ වගකීම බාරගත්තේ. ඒ අරගලෙත් එක්ක මේ රටේ මහජනය ඉල්ලුවේ දූෂණයෙන් තොර පාලනයක්. ඒ නිසා ඒ වගකීම හරියට කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය එක්ක මම මේක බාරගත්තා. ඒක උපරිමයෙන් කරනවා. ඉතින් මම එකයි කිව්වේ මම කොහෙත්ම මේ පත් කරපු අතුරුපාලික කමිටුව ඉවත් කරන්නේ නැහැ කියන එක. ඉතින් අද අධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා. ඒ තීන්දුව පිළිබඳව අපිට ප්‍රශ්න තියෙනවා. ඒ පිළිබඳව මම හෙට කතා කරනවා.
හොන්ඩබල් දරවත් හොන්ඩබල් ඔපෂන් ලීඩර්.
ගරු අමාත්‍යතුමනි, විශේෂයෙන්ම අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන්නට ශක්තිමත් කරන්නට බිම්මට්ටමේ සිට ග්‍රාමීය නාගරික පාසල් ක්‍රීඩා සමාජ දිස්ත්‍රික් පළාත් මේ හැම අංශයකම දියුණුවක් දකින මාර්ග සිටියමක් අවශ්‍යයි. අපි මේ මාර්ග සිතීම ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතිවිශාල ධනස්කන්ධයක් එකතු වෙලා තිබෙනවා. අපි ප්‍රශ්න කරන්නට ඕන මේ ක්‍රිකට් පරිපාලනයට විවිධාකාර වූ පුද්ගලින් යොමු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්නටද, එහෙම නැත්නම් ක්‍රිකට් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එකතු වෙන සල්ලි ටික බෙදා ගන්නද, ඒව හොරා කන්නද? පැහැදිලිවම කියන්නට ඕන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත දූෂිතයි, හොර ගුහාවක්. මේ හොර ගුහාවේ හොරු ටික පන්නන්න ඕන. ඒ හොරු ටික පන්නලා පැහැදිලි ක්‍රමවේදයක් සැලැස්මක් වැඩපිළිවෙලක් තුළ ක්‍රිකට් ක්‍රීඩාව නංවන වැඩසටහනක් උදෙසා මං ඔබතුමාට කියන විධායකයා අමතක කරලා දාන්න, ජනාධිපතිවරයා අමතක කරලා දාන්න, ඔබතුමා හෙට දවසේ මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාටම ආරාධනා කරලා විධායකට ඉන්නේ කිමු පත්තකට වෙලා පාර්ලිමේන්තුවේ අපි ඒකමතිකව මේ ක්‍රිකට් ක්‍රීඩාව නිර්දේශපාලනීකරණය කරන්නට, මේ ක්‍රිකට් ක්‍රීඩාවට මහා අපලයක් වුණු, මහා විනාශයක් වුණු මේ ගජමිතුරු සංගම්, මේ ගජමිතුරු සැනකෙළි, මේ ටයිකෝට්කාර සංගම් මහලොකෝට මේ රටේ ප්‍රභූ පැලැන්තිය කියනවා. මේ ප්‍රභූ පැලැන්තිය 11ක් තමයි මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන්නේ, ක්‍රිකට් සල්ලි වලට පිප්පොකක් ගහන්නේ. මම කවදාවත් අධිකරණ විවේචනය කරන පුද්ගලෙක් නෙවෙයි. මම ඒක පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ එහෙම කවදාවත් කරලා නැහැ. නමුත් මේ ලබා දෙන නියෝග පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා. මේ ක්‍රිකට් ක්‍රීඩාව මේ රටේ 120,000 ජීවිතත් එක්ක බැඳුණු දෙයක්. මේක අපේ හදවතේ තියෙන දෙයක්. මේකත් එක්ක මේ විධායකයට, අධිකරණයට, ව්‍යවස්ථාදායකයට, දේශපාලඥයන්ට, හොරුන්ට, අල්ලස්කාරයින්ට මේකත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ. එනිසා පැහැදිලිව මම ඔබතුමාට කියන්න කැමතියි, ඔබතුමා නිවැරදි තීන්දුව తీරන ගන්න. එක හොරු රැලක් හොර ජාවාරම්කාර ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරගෙන යනකොට ඒ වෙනස් කරන්න ගත්තු තීන්දුව ප්‍රශංසනීයයි. හැබැයි වෙනස් කරනකොට ඒ වෙනස වඩාත් ප්‍රබුද්ධ ප්‍රශස්ත තීන්දුවක් වෙන්නට ඕන. ඒ නිසා මේ රට ලෝක ශූරීන් බවට පත් කරපු වීරයෝ ඉන්නවා, සූරයෝ ඉන්නවා, ක්‍රීඩකයෝ ඉන්නවා, ඒ වගේම දක්ෂ පරිපාලකයෝ ඉන්නවා. දැන් මට මතක් වෙනවා ආනා පුංචි හේව මැතිතුමා. ඒ මනුස්සයාට ඡන්ද බලය තිබුණේ නැහැ. නමුත් ක්‍රිකට් පැත්තෙන් හරි දේ කරපු මනුස්සෙක්. මහා පවුල් අරගල වලට මේ ශ්‍රී ලංකා ක්‍රිකට් භාජනය වුණා. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අද ඇමතිවරයාට ඇමතිවරයාගේ ජොබ් එක කරන්න බෑ. විධායකයේ ජනාධිපතිවරයා ඇඟිලි ගහනවා. ජනාධිපතිවරයාගේ ගෝල බාලය ඇඟිලි ගහනවා. කොහොමද මෙහෙම යන්නේ? දැන්වත් තේරෙනවා ඇති රටට අපි මේ හොරු සමග වාසය කරන්නට නොගත්ත තීන්දුව නිවැරදි තීන්දුවක් කියලා. අපිත් ඔය වගකීම් බාරගත්තා නම් අපිටත් එන්නේ ඕක. ඒ නිසා පැහැදිලිවම රොෂාන් මැතිතුමා නිවැරදි තීන්දුව ගන්න. ඒ සංයුතිය දිහත් හොනර බලන්න. අතුරු පාලක මණ්ඩලයක් පත් කරනකොට සංයුතිය දිහා හොනර බලන්න. වඩාත් හොනර බලන්න. ඒ විකල්පය විදේශනෙට භාජනය වෙන්න බෑ. නිවැරදි වෙන්නට ඕන. හරි ගමනක් යන්නට ඕන. මේ හොර දූෂිත ක්‍රමවේදය අද මේ තීන්දුවෙන් තහරු වීම මේ රටේ ඛේදවාචකයා. ඒක මට කියන්න සිද්ධ වෙනවා. දැන් අපි දැනගන්නට ඕන කාගේ ඌමනාවටද මේ වෙන්නේ? අධිකරණයේ ස්වාධීනත්වයක් තියනවද? අධිකරණයට දේශපාලන බලපෑම් සිද්ධ වෙනවද? කවුද මේ බලපෑම් කරන්නේ? ඒක වඩාත් බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මම ඔබතුමාට කියන්න කැමති පැහැදිලිවම කොන්ද කෙලින් තියාගෙන තින්දු ගන්න. කොන්ද කෙලින් තියාගෙන අපි ඔය හිටපු තැනින් ඉවත් වුණේ ඔන්න ඔය හේතුව නිසා. දැන් හැමෝටම තේරෙනවා ඇති මේ එක එක පුද්ගලින්ගේ බලපෑම් වලට ලක් වෙන්න තමුන්නාංශ කවුද මේ එක එක එනාගේ ප්‍රධානත්වයෙන් කමිටු වලට යටත් වෙන්නේ? තමුන්නාංශ ඡන්දෙන් පත්තු නැමැතිවරෙක්. හොඳයි කෙලින් තීන්දුව ගන්න. නිවැරදි තීන්දුවත් එක්ක අපි ඉන්නවා. අතුරු කමිටු හෝ මාර්ගසිතියන් හෝ සකස් කරනකොට මොනම ආකාරයකින්වත් තඹ සතේකින්වත් දූෂණයක් හොරකමක් අල්ලසක් වංචාවක් නොවන විදිහටත් ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයාට නිපුණතාවයේ කුසලතාවයේ හැකියාව තියෙන පුද්ගලයාට ඈත පිට ගම්මානයේ ඉඳගෙන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට එක්දින කණ්ඩායම වලට ඇතුල් වෙන ඒ ඉනිමක සකස් කරන්න, ඒ වැඩ පිළිවෙල සකස් කරන්න, ඒ සඳහා උපරිම සහයෝගය අපි ලබා දෙන්න. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ මේ මහා සල්ලි ඉල්ලම දිහා බලාගෙන කටෙන් කෙල පෙරාගෙන කෑදරකමින් කුහකකමින් අසීමිත පෙරේතකමින් ආශාවෙන් මුදලට තියෙන ගිජුකම නිසා මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන්නට අපි එක එක අටීඩ තියන්නේ නැහැ. අපි ඒක වෙනුවෙන් අපි ජීවිත උනත් පරිත්‍යාග කරනවා. ඒ නිසා ඔබතුමා කෙලින් තීන්දුව ගන්න, ඔබතුමත් එක්ක නිවැරදි තීන්දුවල අපි ඉන්නවා. ඒ වගේම කොන්දක් තියෙන මේ ආණ්ඩුවේ අනිත් අයටත් කියනවා ඇවිල්ලා කතා කරන්න මේ වැරදි ගැන. නිකම් බොරුවට yes sir yes sir 3 bags full sir කියන්නේ නැතුව නිවැරදි තැන ඉන්න, හරි ස්ථාවරේ ඉන්න, නිවැරදි ගමන යන්නට අපේ උදව් තියෙනවා. කරුණා කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් කියන මේ ක්‍රිකට් ක්‍රීඩාව මේ වටිනා සම්පත එක එකාගේ පුද්ගලික න්‍යාය පත්‍රවලට මුසු කරන්නේ නැතුව රටේ ජාතික ක්‍රිකට් ක්‍රීඩා න්‍යාය පත්‍රයේ ජයග්‍රහණය කරවන්නට අපේ උපරිම සහයෝගය ලබා දෙන්න.
ඉංගේ හොනරබල් දලවත
ඔත්තුමනි බොහොම ස්තුතිවන්ත වෙනවා. පුංචි විනාඩියක් දෙන්න මම ඉල්ලීම ගරු අමාත්‍යතුමා විනාඩියක් දෙන්න. මම දෙකින් කතා කරනවා. මම ගරු අමාත්‍යතුමාත් එක්ක දිගටම අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. අපි දෙකින් දෙකටම ආණ්ඩුව තුල ඉඳගෙන මේ ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රිකට් බෝඩ් එකේ වැරදි ගැන අපි දිගටම කතා කරා. අපි පාර්ලිමේ විවාදවල රූපවාහිනී විවාදවල දිගටම කතා කරා. මම ගරු අමාත්‍යතුමාට කියන්නේ ඔබතුමා ගන්න තීන්දුව ඉතමත් නිවැරදි තීන්දුවක්. ඔබතුමාට තියෙන එක දෙයයි කරන්න. ගරු අධිකරණයේ මොන තීන්දුවක් ගත්තත් අපි ගරු කරනවා. හැබැයි ගරු අධිකරණයේ සමහර තීන්දුව වැරදෙන්න පුළුවන්, නිවැරදි වෙන්න පුළුවන්. හැබැයි ඔබතුමාගේ බලයට කිසිම ආකාරයෙන් හානියක් වෙලා නැහැ. ඔබතුමාට පුළුවන් මේ කියන කාරණේ අපි සියලුම දෙනා එකව වෙලා අපි ඔක්කොම එකව වෙලා ඔබතුමාට අවශ්‍ය ශක්තිය දෙනවා. ඔබතුමා අද නැවත වතාවක් තව තේරීම් කමිටුව කපත් කරා. අපිකට දව කරනවා. අපි දව කරනවා.
හොන්ඩබල් ලක්ෂ්මන් කියනවල. ලක්ෂ්මන් කියනවල.
දැන් මේ අධිකරණ තීන්දුවත් එක්ක ඉන්ටරිම් කමිටියේ පැත්තකට යනවා, පරණ දූෂිත කමිටිය ස්ථාපිත වෙනවා. ඒකයි වෙලා තියෙන වැරද්ද. Honorable chairman, because of this interim order, the interim committee is out for 2 weeks. Then the earlier people, the corrupt people, about who we argued for one day in this house with the Auditor General report, they are back in saddle.
ගරු කතානායකතුමනි,
honorable opposition leader,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් හොරු පන්නලා දාලා හොරුන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරක්ෂා කිරීම සඳහා විකල්ප විසඳුමක් ඔබතුමා දුන්නා. දැන් ඒ දුන්න විකල්ප විසඳුම අධිකරණයේ වාරණයකට ලක් වෙලා
ලැජ්ජයි.
එතකොට සති දෙක වාරණයක් ක්‍රියාත්මක වෙනකොට ඔබතුමාට අනිත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඒ වාරණයට විරුද්ධ. ඒව පිළිබඳව අපි විජේදාස රාජපක්ෂ මැතිතුමා ඔබතුමාට හරි උපදෙස් ටික දෙයි. ඒක අනුගමනය කරන්න. ඒක වෙනම කතන්දරයක්. හැබැයි තියරිටිකලි බැලුවොත් දැන් දින 14ක් තියෙනවා හොරා කාපු හොරුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ සල්ලි ටික ආපහු හොරා ගන්න. සදිනක හොරා ගන්න. එතකොට මේ පොඩගින්න. එතකොට මේ වාරණය මේ ක්‍රීඩාමතිගේ ක්‍රියාදාමයට බාධාවක් නෙමෙයි කියලා කොහොමද කියන්නේ? ඒක බාධාවක්. අනිවාර්යම බාධාවක්. දැන් එතකොට හොරා කාපු හොරුන්ට ඒ හොරා කාපු සාක්ෂි ටික විනාශ කරන්න පුළුවන්. අර මොනවද ස්වෙඩස් කියලා දෙන ස්වෙඩින් මැෂින් එකකට දාන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඒ නිසා පැහැදිලිව මම ඔබතුමාට කියනවා, නියදාස රාජපක්ෂ මැතිතුමාගෙන් හරි කාගෙන් හරි මම දන්නේ ඇටර්නි ජෙනරල් කන්සල් කරන්න පුළුවන්ද කියලා ඔබතුමාට. නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කරමින් මේ වාරණය ආපහු ඉවත් කරන්න කටයුතු කරන්න. මොකද එහෙම නොකරොත් මොකද වෙන්නේ? හොරා කාපු හොරුන්ටම අතනම පළපොදියෙන් එන්න අවස්ථාව ලැබෙනවා. ඒකට ඉඩ දෙන්න බෑ. ඒකට ඔබතුමා ගන්න තීන්දුව.
Honorable Minister.
මම එකඟ වෙනවා විපක්ෂ නායකතුමා, දැන් පසුගිය දින 3-4 විතරක් ප්‍රකෝටි ගානක චෙක් ලියලා තියෙනවා. මේ දින 3-4 විතරක් කෝටි ගානක චෙක් ලියලා තියෙනවා. මේ පහුගිය දින, ඒ කියන්නේ මේ ඉන්ටරිම් එකක් දායි කියන අවදානම දැනිලා චෙක්ස් ලියලා තියෙනවා කෝටි ප්‍රකෝටි ගානක. ඒ විතරක් නෙමෙයි විපක්ෂ නායකතුමා, මම මේ සභාවට ඉදිරිපත් කරනවා දඹුල්ලේ ලයිට් ටික අලුතෙන් හයි කරලා තියෙනවා. කණු ටික ඔක්කොම තිබ්බා, බල්බ්ස් ටික මාරු කරලා තියෙනවා. ලක්ෂ 15,000 බිලියන එකමාරක් බිලියන මිලියන 1500ක් වියදම් කරලා තියෙනවා ලයිට් ටිකට. ඒ කියන්නේ සපත්තු දෙකක් නැති ඔබතුමා කිව්වා වගේ ගමට ක්‍රීඩාව ගෙනියන්න ඕන රෝඩ් මැප් එක අපි දෙන්නම්. ඒක අර්ජුන් රන්තුංග මැතිතුමාට උපදෙස් දුන්නා, රෝඩ් මැප් එක හදන්න ගමට ක්‍රීඩාව ගෙනියන්න. තවා එකතු වෙන්න ඉන්නවා විමල් වීරවංශ මන්ත්‍රීතුමා කිව්වා වගේ ක්‍රිකට් පරිපාලනයේට විශාල පිරිසක් එකතු වෙන්න ඉන්නවා. පරිපාලනයේ වෙනම කමිටුවක් විදියට හැදෙනවා. ඒ වගේම ක්‍රිකට් ඩිවලොප්මන්ට් ක්‍රිකට් සංවර්ධන කමිටුව හැදෙනවා. මේ විදිය ලොකු සැලැස්මක් එක්ක යන්න හැදුවේ. ඉතින් මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමා කිව්වා වගේ මේගොල්ලෝ ලිපිගොනු ටික ඉවත් කිරීම පිළිබඳ පැහැදිලි අවධානමක් තියෙනවා. පැහැදිලි අවධානමක්. අනික රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කිසි දෙයක් අනුගමනය කළා නැහැ. හරිනම් ක්‍රීඩා නීතියට අනුව රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට එකඟව යන්න ඕන. ඒ වගේම තමයි ආණ්ඩුවෙත් විපක්ෂයේත් මම මෙතනදී විශේෂයෙන් කියන්න ඕන, විපක්ෂ නායකතුමා 10 දෙනෙක් 15 දෙනෙක් ඉන්නවා දෙපැත්තෙම රෙදි නැතුව කඩේ යනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකට. ඒ අරෙන්න 210ක් විතර මේ පාර්ලිමේන්තුව ඇතුලේ ක්‍රිකට් එකේ දූෂණයට එරෙහිව අපිත් එක්ක ඉන්නවා. මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා වැඩිමනක් වශයෙන් ඔබතුමාට කිව්වොත් පැහැදිලි ලෙසම කනගාටුදායක තත්ත්වයක් තියෙන්නේ. අර කියනවා වැටත් නියරන් ගුවම් කානම් කුමක් පවසන්ද කියලා. මෙහෙම තත්ත්වයක් තියෙන්නේ. නිසා දුන්න වගකීමේ හැටියට ඊයේ මන් දැක්ක ප්‍රකාශයක් නිකුත් කරලා තිබ්බා කැබිනට් මණ්ඩලයවත් ජනාධිපතිතුමාවත් දැනුවත් කරේ නැහැ කියලා. ඉතින් මගේ බලතල සීමාව ඇතුලේ මම තීන්දුව ගත්තේ. ඉතින් මට තියෙන බලය මම දන්නවා. කැබිනට් එකෙන් අනුමැතිය ගන්න ඕන දේත් මම දන්නවා. ජනාධිපතිවරයාගෙන් අනුමැතිය ගන්න ඕන දේත් දන්නවා. ඉතින් මගේ බලතල ඇතුලේ තියෙන සීමාව ඇතුලේ තමයි තීන්දුව අරන් තියෙන්නේ. දැන් පාපන්දුව මුලින්ම කිව්වේ ක්‍රීඩා නීතියෙන් ඉවත් කරන්න කියලා FIFA එක කිව්වේ. මේකයි ඇත්ත කතාව, කවුරුත් දන්නේ නැහැ. හැබැයි ක්‍රීඩා නීතිය යටතේම අපි සීමා දාලා අවුරුදු 4කට වඩා ඉන්න බෑ. ඒ වගේම වත්කම් බැලකම් සහතික අනිවාර්යෙන් දෙන්න ඕන නිරවරණයට එද්දි. ඒ වගේම පේපර් ක්ලබ්ස් ඊට පස්සේ නාම මාත්‍රික ක්‍රීඩා සංගම් බැරිතන්ට FIFA එකේ අනුමැතිය අරගෙන තහනම ඉවත් කරගත්තා. ඒ වගේම රග්බි එකේ තහනම අපි ඉවත් කරගත්තා. මේවා දාලා තිබ්බේ මේ එකම කණ්ඩායමක්. ඒ අය අයින් කළා අපි තහනම ඉවත් කරගත්තා. හැබැයි මට කනගාටුයි අද ක්‍රිකට් එක කොච්චර දුවට ඔඩු දුවලා තියෙනවද කියනවනම් මේ රටේ අල්ලන්න තියෙන හැම ආයතනයක්ම අල්ලලා මේ දූෂිත කල්ලියට ගොඩක් අය යට වෙලා ඒක පිළිබඳ මම කනගාටු වෙනවා.
Honorable Chandimir Chamindavidyasiri.
ස්තුති වන්දනා ගරු සභාපතිතුමා විනාඩියක් දෙන එක. ගරු ඇමතිතුමා, ඔබේ අතුරුපාලක කමිටුවට අධිකරණයෙන් එන්න කලින් ඔබතුමා කිව්වා වගේ ලොකුම බලපෑම තිබු ඔබේ ආණ්ඩුවේ. ඒ ආණ්ඩුව විශේෂම අමාත්‍ය අනුකමිටුව ලැබීමම හේතුවක් වෙනවා අධිකරණයට මේ තීන්දුවට යන්න. නිසා ගරු දොළවත්ත මන්ත්‍රීතුමා, අපි සතුටු වෙනවා. හැබැයි ඔබේ අමාත්‍ය මණ්ඩලයට කියන්නේ කරන්න එපයි කියලා. ඒ හරහා තමයි අද මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඔබතුමා ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටින එක හොඳයි. හැබැයි ගරු ඇමතිතුමාට ඔබේ කැබිනට් එකෙන් තීන්දුවක් අරගෙන තියෙන එක දාන්න. ඒ නිසා ගරු අධිකරණ ඇමතිතුමා දන්නවා දැන් කරන්න දෙයක් නැහැ. දැන් තීන්දුව දීලානේ තියෙන්නේ. දැන් තීන්දුව දීලා තියෙන්නේ. දැන් මේකට අභියෝග ලක් කරන්න බෑ. හැබැයි අපි කියන ඔබේ ආණ්ඩුවම ඔබ ගත්ත තීන්දුවට විරුද්ධ වුණා වගේම මේ හොරුන්ට රකින්න ආරක්ෂා කරන්න රකවන්නේ දෙන්න
ඔබ හැර අනිත්
කියන කාරණේ.
Honorable Lakshman Kirilla.
Bangaru ඇමතිතුමාට නීති උපදේශක් දෙන්නම් ගාස්තු අවශ්‍ය නැහැ. ඔබතුමාට වැදියත් දෙන්න පුළුවන්. He can intervene because දැන් බලන්න සභාපතිතුමා අපි දවසක් මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂිත ගැන කතා කිව්වා. හරි? එතකොට මේ දූෂිත පුද්ගලයා ගිහිල්ලා අධිකරණයට තන නියෝගයක් ඉල්ලනවා. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි මෙතුමාට එන්න කියන්න ඕන. He should be noticed. මෙතුමාට එන්න කියන්නේ නැතුව මොකද්ද මේ හදිසිය? What is this? හරි. මේක පිටිපස්සේ ලොකු මේ ගනුදෙනුවක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ වැදගත් මුළු රටටම බලපාන මුළු ලෝකෙම බලාගෙන ඉන්න මේ ඉන්ටර්නින් කමිටි එකට විරුද්ධව ඒක අයින් කරන්න කියලා මේ දූෂිත පුද්ගලයා ගියාම අධිකරණය කල්පනා කරන්න ඕනේ. මෙතුමාට එන්න කියන්න. මෙතුමාට එන්න කියන්නේ නැතුව ඒක පාක්ෂිකව තීන්දුවක් දුන්නා. ඒක වැරද්දක්. ඒක වැරද්දක්. අපිට අයිතිය තියෙනවා. මොකද මම කලිනුත් කිව්වා පාර්ලිමේන්තුව තමයි අධිකරණ බලය අධිකරණ වලට දෙන්නේ. ඒ අධිකරණ බලය හරියට පාවිච්චි කරන්නේ නැත්නම් අපිට අයිතියක් තියෙනවා. මේ ගැන කතා කරන්න. මෙතුමාට එන්න කියන්න තිබ්බා. මෙතුමාට එන්න කියන්න එන්න කියලා අහන්න තිබ්බා. මෙතුමාගේ කරුණු. මෙතුමාගේ අහන්න නැතුව තමයි ඒක කෙරුවේ. අපි දවසක් මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණය කර මෙතන කතා කරුවා.
Honorable Saminda Vijay, sorry, Basadeya Appa Bandara, once again. Can you be very brief about it? හරි. Honorable Minister.
ගරු මට මන්ත්‍රීතුමා මට අපේ ලේකම්තුමාට නෝටිස් එක ලැබිලා තිබ්බේ 11:10ට. තීන්දුව දීලා ඉවරයි මං හිතන්නේ 10 මාට විතර මට ආරංචි විදියට.
Thank you. Honorable
ගරු නියෝජ්‍ය තාරක සභා සභාපතිතුමා අපිට තිබ්බ අවසාන බලාපොරොත්තුව තමයි අපේ රොෂානන් සිං ඇමතිතුමා ගත්ත තීන්දුව. අපි පහුගිය කාලේ මේ ක්‍රිකට් බෝඩ් එකේ නඩු සමහර විනිශ්චයකාරක සභා විනිශ්චය ආසන සභාවලට විශේෂයෙන් ගොනු කරලා තිබෙන බව අපි අධ්‍යයනය කරනකොට දැනගන්න හම්බුණා. ඒ නිසා එබඳු තත්ත්වයන් මම විශ්වාස කරනවා මේ අර තුලණය වෙන්න ඕන මේ අධිකරණ ව්‍යවස්ථාදායක සහ විධායක දින බලතල. නමුත් යම් කිසි විනිශ්චයාසන මණ්ඩලයක් විසින් ක්‍රිකට් බෝඩ් එකට දෙන නඩු ටික වෙනමම ගන්නවා නම් ඒ පිළිබඳවත් අපි මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්න ඕන ගරුව
සභාපතිතුමනි. හොන්ඩබල් විමල් වීරවංශ.
ගරු ක්‍රීඩා ඇමතිතුමා කිව්වා උදේ 10:00 විතර තමයි තීන්දුව අරගන්න ඇත්තේ 11 ගානකට දැනු දුන්නේ කියලා. අධිකරණයේ අපූර්ව කාර්යක්ෂමතාවයකට මම හිතන්නේ අපි සතුටු වෙන්න ඕන. ඒ විදිහට හැම දෙයකටම කාර්යක්ෂම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
Thank you Honorable Govindan Karunakaran. You have 14 minutes.
Thank you Kulukalin Reditha Visalar avargale. இன்று கடற்றொழில் நீர்வாழ் உயிரின வளங்கள் திருத்த சட்டம் மூலம் தொடர்பாக நாம் இந்த உயரிய சபையில் உரையாற்றிக் கொண்டிருக்கின்றோம். எமது நாட்டுக்கு கிடைத்துள்ள கடல் வளம் உலகில் எந்த நாட்டுக்கும் கிடையாதது. எமது கடற்பரப்பு கடல் வாழ் உயிரினங்கள் வளர்வதற்கேற்ப தட்ப வெப்ப சூழ்நிலை கொண்டது. எமது கடற்கரையை சுற்றி கடல் வாழ் உயிரினம் வாழ்வதற்கேற்ற கண்ட மேடையும் உள்ளது. கடல் சூழ்ந்த நாடுகள் அனைத்திலுமே இத்தகைய ஒரு பௌதிக சூழல் இருப்பதில்லை. உலகில் எந்த நாட்டுக்கும் கிடைக்காத நன்னீர் வளமும் எமது நாட்டுக்கு கிடைத்திருப்பது எமக்கு கிடைத்த பெரும் பொக்கிசமாகும். இவ்வளங்களை நாம் முறையாக பயன்படுத்துகின்றோமா? இவ்வளங்களின் பயன்பாடு மூலம் எமது நாடு வளம் பெறுகின்றதா என்று எம்மை நாமே வினவினால் வருகின்ற விடை பூச்சியமே. இந்த வளம் மாத்திரமல்ல இதுபோன்ற எல்லா வளமும் நிரம்பிய நாடு எமது நாடு. விவசாயத்துறையை எடுத்துக்கொண்டால் நெல் உற்பத்தியில் தன்னிறைவு கண்ட நாடு. இதற்கு முதல் கால் கோளிட்டவன் குளம் தொட்டு வளம் பெருக்கிய பராக்கிரமபாகு மன்னன். ஆனால் இன்று அரிசியை இறக்குமதி செய்ய வேண்டிய நிலை எமக்கு. பண்ணை விவசாயம் செய்து விலங்கு வேளாண்மையில் தன்னிறைவு காண வேண்டிய நாம் இன்று விலங்கு உற்பத்தி பொருட்களை இறக்குமதி செய்ய வேண்டிய அவலம், முட்டையை கூட அயல் நாட்டிலிருந்து இறக்குமதி செய்ய வேண்டிய பரிதாபம் எமக்கு. இவை யாவற்றிற்கும் காரணம் என்ன? ஊழலும் மக்கள் நலம் கருதாத அரசுமே இதற்கான பொறுப்பினை ஏற்றுக்கொள்ள வேண்டும். கௌரவ தலைவர் அவர்களே, ஃபிஷரிஸ் அண்ட் அக்வாட்டிக் ரிசோர்சஸ் ஆக்ட் நம்பர் ஆஃப் 1996 சட்டம், அதற்கு காலத்துக்கு காலம் கொண்டு வரப்பட்ட சீர்திருத்தங்கள், துறைசார் அமைச்சு மூலம் வெளியிடப்பட்ட வர்த்தமானி வெளியீடுகள், துறைசார் அமைச்சின் மூலம் வெளியிடப்பட்ட சுற்றறிக்கைகள் மூலம் இதுவரை நாம் அடைந்த பயன் என்ன என்ற கேள்வியோடு இன்று இச்சட்டத்தில் மேற்கொள்ளப்படும் திருத்தமும் ஏதேனும் பயனை எமது நாட்டுக்கும் மக்களுக்கும் தந்துவிடுமா? அவ்வாறு அத்தகைய சட்டங்கள் மூலம் இம்மக்கள் உரிய பயன் பெறுவதற்குரிய இயலுமையை இந்த அமைச்சும் இந்த அரசாங்கமும் கொண்டிருக்கின்றதா என்ற ஐயம் எனக்கு இன்னும் உள்ளது. எனது சிந்தனை எதிர்மறையாக உள்ளது என யாரும் நினைக்க வேண்டாம். எமது நாட்டின் கடந்த கால அனுபவம் என்னை அவ்வாறு நினைக்க தூண்டுகின்றது. அங்கு இங்கு எங்கும் போக வேண்டாம். ஆக குறைந்தது எமது அண்மையில் இருக்கும் மாலைதீவில் இருந்து இவ்விடயங்கள் தொடர்பாக நாம் ஏன் பாடங்களை கற்றுக்கொள்ளக் கூடாது? குறைந்தபட்சம் வடகிழக்கு கடற்கரையோர பகுதிகளையாவது, நன்னீர் வளங்களையாவது வடகிழக்கு மக்கள் முறையாக பயன்படுத்த அனுமதித்தால் கூட இந்த நாட்டின் முழு தேவையை இல்லாவிட்டாலும் இவ்வளங்கள் தொடர்பான முக்கால்வாசி தேவையை பூர்த்தி செய்யக்கூடிய தைரியமும் மனத்திடமும் இயலுமையும் வடகிழக்கு மக்களிடம் உண்டு. ஆனால் இவை தொடர்பான வடகிழக்கு வளங்கள் யாவும் தென்னிலங்கையாலும் அயல் நாடுகளாலும் கபலீகரம் செய்யப்படுகின்றது. இதற்குரிய நிவாரணங்களை எம்மக்கள் எமது அரசியலமைப்பு வழங்கிய உரிமைகளுக்கமைவாக எடுத்துக்காட்டினால் அவர்கள் பயங்கரவாதிகள், அவர்கள் பிரிவினைவாதிகள் என கருதுவதை எமது நாட்டின் வரலாறு. இதற்கான தண்டனைகளை அனுபவிப்பதை எமது வடகிழக்கு மக்களின் தலைவிதி. கைப்புண்ணுக்கு கண்ணாடி தேவையில்லை. இதற்கான நல்லதொரு உதாரணம் கிழக்கு மாகாணத்தில் நீண்ட காலமாக தீர்க்கப்படாததும் மாறி மாறி வந்த ஆட்சியாளர்களினதும் மாறி மாறி பதவியில் இருந்த அரச உயர் அதிகாரிகளினதும் மறைமுக ஒத்துழைப்புடன் மட்டக்களப்பு மாவட்டத்தில் அரசாங்கத்தினால் அளவிடப்பட்ட மயிலத்து மடு மாதவனை மேய்ச்சல் நிலமாக ஒதுக்கப்பட்ட நிலங்களுக்கு இன்று நடைபெறும் சம்பவங்கள் தகுந்த உதாரணங்களாகும். எமது மாவட்ட மக்கள் இந்த நாட்டின் தேசிய உற்பத்திக்கு பங்களிப்பதற்கு இந்த மேச்சத்திரை நிலம் முக்கியமானதாகும். பண்ணை உற்பத்தியில் பாரிய பங்களிப்பினை நல்குவதற்கும் இந்த மேல்சத்திரை நிலம் முக்கியமானதாகும். தசாப்தங்களுக்கு மேலாக இம்மேல்சத்திரையால் பாதிக்கப்பட்ட மக்கள் பல்வேறு மட்டங்களில் தமது பிரச்சனைகளுக்கு தீர்வு காண எடுத்த முயற்சிகள் எதுவும் பயனளிக்க நிலையில் சமூக ஆர்வலர்கள், அரசியல் கட்சிகள், அதன் தலைவர்கள் அனைவரும் இணைந்து எமது நாட்டின் ஜனாதிபதி அவர்களோடு உயர்மட்ட பேச்சுக்களை அண்மையில் நடத்தினர். எமது ஜனாதிபதி இது தொடர்பாக எமது மக்களுக்கு சாதகமான பதிலை கூறியதாக ஓரளவுக்கு மகிழ்ந்தோம் என்பது உண்மைதான். ஆனால் இவ்வளவு நடந்த பின்னரும் எங்கிருந்தோ கிழக்கு மாகாணத்திற்கு ஆளுநராக வந்த முன்னாள் ஆளுநரும் மட்டக்களப்பு அடாவடி பிக்குவும் புத்தர் சிலை வைத்து மக்களின் வாழ்வுரிமையை கேள்விக்குட்படுத்தியுள்ளார்கள். இந்த விவரம் தற்போது ஏறாவூர் நீதிமன்றத்தில் உள்ளதாகவும் அறிகின்றேன். கடந்த மாதம் ஜனாதிபதி அவர்கள் மட்டக்களப்பிற்கு வருகை தந்த போது மேச்சத்திரை தொடர்பாக பாதிக்கப்பட்ட மக்கள் ஜனாதிபதியின் கவனத்தை ஈர்ப்பதற்காக எமது அரசியலமைப்பின் 14th பிரிவின் கீழ் வழங்கப்பட்டுள்ள உரிமைகளின் கீழ் தமது உணர்வுகளை வெளிப்படுத்தினார்கள். இது ஒன்றும் ஆட்சி கவிழ்ப்பு முயற்சியோ அல்லது அறகலே போன்ற ஆட்சியாளர்களை விரட்டும் போராட்டமோ அல்ல. பாதிக்கப்பட்ட மக்கள் தமது எதிர்ப்பினை ஜனாதிபதி அவர்கள் பயணிக்கும் போது வீதியின் இருமரங்கிலும் இருந்து தமது எதிர்ப்பினை வெளிப்படுத்த இருந்தனர். இதற்காக ஜனாதிபதி தனது பயண பாதையை மாற்ற வேண்டிய தேவை அங்கு எழவில்லை. ஆனால் அன்று நடந்தது என்ன? ஜனாதிபதி தனது பயண பாதையை மாற்றினார். அரசியல் அமைப்பில் வழங்கப்பட்ட உரிமைகளின் அடிப்படையில் தமது எதிர்ப்பினை வெளிப்படுத்திய சமூக ஆர்வலர்கள், அரசியல் கட்சி தலைவர்கள், அரசியல் பிரமுகர்கள் இன்று நீதிமன்றத்தில் ஜனாதிபதிக்கு எதிராக போராட்டத்தில் ஈடுபட்ட குற்றச்சாட்டில் வழக்கினை எதிர்நோக்கியுள்ளனர். இதில் இன்னும் ஓர் வினோதம் என்னவென்றால், அன்று ஆர்ப்பாட்டத்தில் கலந்து கொள்ளாத பல தமிழ் அரசியல் கட்சி பிரமுகர்களுக்கும் எதிராக இவ்விடயம் தொடர்பாக நீதிமன்றத்தில் வழக்கினை தொடுத்து தமது சட்டம் ஒழுங்கை நிலைநாட்டும் பாரிய பொறுப்பை எமது போலீஸ் படையினர் நிறைவேற்றியுள்ளனர். நான் மேலும் கூறுவது என்னவென்றால், வடகிழக்கில் பணியாற்றும் உயர் போலீஸ் அதிகாரிகளுக்கு ஒவ்வொரு வருடத்திலும் குறிப்பிட்ட சில மாதங்கள் தெரியும். அம்மாதங்களில் குறிப்பிட்ட சில திகதிகளும் தெரியும். வடகிழக்கில் குறிப்பிட்ட சில பாராளுமன்ற உறுப்பினர்கள், குறிப்பிட்ட சில அரசியல் கட்சி பிரமுகர்கள், குறிப்பிட்ட சில சமூக ஆர்வலர்களது பெயர்களையும் பட்டியலோடு வைத்திருக்கின்றார்கள். இவர்கள் அனைவரும் அந்த மாதங்கள் மாதங்களை அந்த திகதிகளை மறந்தாலும் எமது கடமை கண்ணியம் கட்டுப்பாடு மிக நாட்டின் சட்டத்தையும் ஒழுங்கையும் பேணி பாதுகாக்கும் போலீசார் அந்த மாதங்களை திகதிகளை ஞாபகப்படுத்துவார்கள். இதற்காக முன்கூட்டியே கலந்து கொள்ள நினைக்காதவர்களின் பெயரிலும் கூட தடையுத்தரவினை பெற்று விடுவார்கள். எனக்கு கூட இத்தகைய சம்பவம் நடைபெற்றுள்ளது. நீதிமன்ற தடையுத்தரவை மீறி நினைவேந்தல் நிகழ்வொன்றில் பங்கு பற்றியதற்காக மட்டக்களப்பு நீதவான் நீதிமன்றத்தினால் எனக்கு எதிராக கொக்கட்டிச்சோலை போலீசாரால் வழக்கு தாக்கல் செய்யப்பட்டுள்ளது. இத்தனைக்கும் எனக்கு எவ்வித நீதிமன்ற தடையுத்தரவும் கிடைக்கவில்லை. இருந்தாலும் என் மீது வழக்கு தொடரப்பட்டுள்ளது. இதனை சட்ட ரீதியாக நான் எதிர்கொண்டு கொள்கின்றேன். ஆயுத போராளியாக இருந்து ஜனநாயக வழிமுறைக்கு வந்த பின்னர் எந்த ஒரு காலத்திலும் எந்த ஒரு இடத்திலும் ஏன் பாராளுமன்றத்திலும் கூட எனது கருத்துக்களை, எனது முரண்பாடுகளை, எனது எதிர்ப்புகளை சட்ட ரீதியாக வெளிப்படுத்தி வந்துள்ளேன். ஆனால் சட்டம் ஒழுங்கை நிலைநாட்ட வேண்டிய போலீசார் என் மீதும் எமது மக்கள் மீதும் சட்ட முரணாகவே நடந்து கொள்கின்றார்கள். 56 இனக்கலவரம், 77 இனக்கலவரம், 83 இனக்கலவரங்களின் போதெல்லாம் வெளிப்படுத்தப்படாத இன மத முரண்பாடுகளை வெளிப்படுத்தும் முகமாக பகிரங்க வழியில் அம்பிட்டிய சுமணரத்தின தேரர் தமிழ் மக்களை வெட்டி வெட்டி கொல்லுவேன் என்று கருத்து வெளியிட்ட போது, அவர் போலீசாருடன் மோதும் போது, அவர்களின் சீருடையை பிடித்து அசிங்கப்படுத்தும் போது, அவர்களுடைய தொப்பியை கலற்றி வீசும் போது, அதனை அமைதியாக ஏற்றுக்கொண்ட போலீசார் எமது அரசியல் அமைப்பின் 12வது பிரிவின் முதலாம் உபபிரிவு வழங்கிய சட்டத்தின் முன் சகலரும் சமம் என்ற கோட்பாட்டை அப்பட்டமாக மீறியுள்ளனர். இப்படி ஒரு செயற்பாட்டை ஒரு இந்து மதகுரு, கிறிஸ்தவ மதகுரு, ஒரு இஸ்லாமிய மதகுரு செய்திருந்தால் இதே மௌனத்தை எமது போலீசார் கடைபிடிப்பார்களா? ஆனால் அகிம்சை ரீதியாக மட்டக்களப்பு மாவட்டத்திலே மயிலத்த மடு மாதவனை மேல்ச்சத்தரை பிரச்சினைக்காக வட மாகாணத்திலிருந்து யாழ்ப்பாண பல்கலைக்கழக மாணவர்கள் வந்து அகிம்சை ரீதியாக ஆர்ப்பாட்டம் ஒன்று அந்த மயிலத்தமடு பண்ணையாளர்களுக்கு ஆதரவாக நடத்தினார்கள். ஆனால் எந்த பிக்கு செய்யும் அடாவடிகளை எல்லாம் பார்த்துக் கொண்டிருந்த போலீசார் அமைதியாக ஆர்ப்பாட்டம் நடத்திய அந்த மாணவர்களை சிறைப்பிடித்து நீதிமன்றத்தின் முன் நிறுத்தி சிறையில் அடைக்கின்ற ஒரு கைங்கரியமே இந்த நாட்டில் நடக்கின்றது. அப்படியாயின் இந்த நாடு ஒரே நாடு ஒரே சட்டம் என்பது இந்த நாட்டில் இருக்கின்றதா என்கின்ற கேள்வி எனக்கு என் மேல் எழுகின்றது. எமது நாட்டை இன்று ஆள்வதியார் ஆளுங்கட்சிக்கே நாம் தான் ஆளுங்கட்சி என்று புரியாத அவல நிலை. இன்று நம் நாட்டின் ஜனாதிபதியை விரட்டுவோம், வரவு செலவு திட்டத்தை தோற்கடிப்போம் என்று எதிர்கட்சிகள் கோஷமிட்ட காலம் போய் ஆளும் கட்சியினரே இவ்வாறு கோஷம் எழுப்புவது சாதாரணமாகியுள்ளது. கௌரவ தலைவர் அவர்களே, எமது ஜனாதிபதி அவர்கள் ஓரிரு நாட்களின் முன் மேற்குலக நாடுகளுக்கு அறைகூவல் ஒன்று விடுத்தார். ஐக்கிய நாடுகளின் மனித உரிமை பேரவை போன்றவற்றிற்கு மேற்குலக நாடுகள் வரும்போது பரிசுத்தமான கரங்களுடன் வர வேண்டும் என்று உரைத்தார். எமது ஜனாதிபதி அவர்களது புலமை திறமை தொடர்பாக எனக்கு மதிப்புண்டு. ஆனால் இந்த கருத்தினை வெளியிடும் போது அவர் மறைமுகமாக எமது நாட்டில் நடைபெற்ற இன படுகொலையினையும் இன சுத்திகரிப்பினையும் ஏற்றுக்கொள்கின்றார் என்று கருதக்கூடியதாக இருக்கின்றது. காசா யுத்தத்தில் இஸ்ரேல் நடத்தும் மனித உரிமை மீறும் சர்வதேச மனிதாபிமான சட்டங்களுக்கு முரணான நடவடிக்கைகளுக்கு தமது ஆதரவினை நல்கும் மேற்குலகம் எமது நாட்டின் மீது மட்டும் மனித உரிமை தொடர்பான பிரச்சனைகளை கேள்விக்குட்படுத்தும் காரணம் என்ன என கோரியதன் மூலம் இன்று காசாவில் இஸ்ரேல் செய்து வரும் இன அழிப்பையே அன்று நாங்களும் வடக்கு கிழக்கில் செய்தோம். இன்று இஸ்ரேலை ஆதரிக்கும் நீங்கள் அன்று நாம் செய்த செயலை கண்டிப்பதற்கு உங்களுக்கு தார்மீக உரிமை இல்லை என குறிப்பிடுவதன் மூலம் இஸ்ரேலும் நாமும் ஒன்றையே செய்தோம் என மறைமுகமாக ஒப்புதல் வாக்குமூலம் அளிக்கின்றார். கௌரவ தலைவர் அவர்களே, எமது நாட்டில் சட்டங்கள் ஆக்கப்படுகிறது. காலத்துக்கு ஏற்ப சட்டங்களில் திருத்தங்கள் மேற்கொள்ளப்படுகின்றது. ஏற்றுக்கொள்ளக்கூடிய பாராட்டப்பட வேண்டிய விடயங்களே இவை. ஆனால் இவை மட்டும் போதாது. ஏற்றப்படும் திருத்தப்படும் சட்டங்கள் இன மத மொழி பேதமின்றி பிரதேச வேறுபாடுகளின்றி அரசாங்க பிரமுகர்கள் எதிர்கட்சி பிரமுகர்கள் என்ற வேறுபாடுகளின்றி பௌத்த இந்து கிறிஸ்தவ இஸ்லாமிய மதகுருக்கள் என்று வேறுபாடின்றி நாட்டின் ஒருமைப்பாட்டிற்கும் நாட்டின் ஒற்றுமைக்கும் சமாதானமா
சமாதான சகவாழ்வுக்கும் சவாலாக இருக்கும் அனைவர் மீதும் சட்டம் சமமாக பிரயோகிக்கப்பட வேண்டும். அப்போது மட்டுமே எம் நாட்டில் சட்ட ஆட்சி நிலவும். இல்லையெனில் இன்றைய நிலைமை ஒரு தொடர்கதையாகவே முடியும். இது இன்று சமர்ப்பிக்கப்படும் கடற்றொழில் சட்ட மூலத்திற்கும் பொருத்தமானதாகும். இன்றைய தேவை கருதி ஒரு முக்கிய விடயம் ஒன்றை இந்த உயரிய சபையின் கவனத்தின் பால் ஈர்க்க விளைகின்றேன். எமது நாட்டில் பொருட்களின் விலைவாசிகள் நினைக்க முடியாத அளவிற்கு உயர்வடைந்து வருகின்றது. மக்கள் வாழ முடியாத நிலைமைக்கு தள்ளப்பட்டிருக்கின்றார்கள். ஒரு நாளைக்கு ஒருவேளை உணவு உண்பதற்கு சிரமம் என்னும் நிலை இன்னும் ஓரிரு நாட்களில் ஏற்படினும் ஆச்சரியமில்லை. உயர் வருமானம் பெறும் அரச உத்தியோகஸ்தர்கள், நிபுணத்துவ உத்தியோகஸ்தர்கள், தொழில்சார் வல்லுநர்கள் நாட்டை விட்டு வெளியேறுகின்றார்கள். சாதாரண மக்கள் மின்சாரம், எரிபொருள், எரிவாயு என்பவற்றை பாவிக்க முடியாத அளவிற்கு இவற்றின் விலையேற்றம் உள்ளது. ஒன்றிணைந்த தொழிற்சங்கங்களின் ஊதிய உயர்வு கேட்டு போராட்டம் நடத்தி கொண்டிருக்கின்றார்கள். குறைந்தபட்சம் 20,000 ரூபாயாவது தேவை என்பதே அவர்களது கோரிக்கையாக உள்ளது. இன்றைய வாழ்க்கை செலவுக்கு 20,000 ரூபாய் சம்பள உயர்வு போதுமானதென நியாயமாக சிந்திக்கும் எவரும் ஏற்றுக்கொள்ள மாட்டார்கள். ஆனால் இதையாவது அரச ஊழியர்களுக்கு பெற்றுக் கொடுக்க வேண்டும். விலைவாசி உயர்வினை கட்டுப்படுத்துவதற்கு ஏற்ற முறையிலான நிதி நிர்வாகம் முகாமைத்துவத்தினை அரச உயர்மட்டத்தில் நிலவும் ஊழல்கள் முற்றாக இல்லாமலாக்கல் வேண்டும். 2 வருடங்களுக்கு முன்பு எரிவாயுக்கு இருந்த விலை, அத்தியாவசிய பொருட்களுக்கு இருந்த விலைகள் அனைத்தையும் நாம் அறிவோம். அரசாங்க ஊழியர்கள் 2 வருடத்திற்கு முன்பு இருந்த சம்பளத்தையே தற்போதும் பெற்றுக் கொண்டிருக்கின்றார்கள். 2 வருடத்திற்கு முன்னிருந்த நிலைமையை விட 3 மடங்கு விலைவாசிகள் தற்போது உயர்ந்திருக்கின்றது. உண்மையை கூறப்போனால் அவர்கள் தங்களுடைய சம்பளத்தின் 3 மடங்கு உயர்வினை கேட்க வேண்டிய நிலையில் வெறும் 20,000 சம்பள உயர்வை மாத்திரமே அவர்கள் கேட்கின்றார்கள். எனவே எதிர்வரும் வரவு செலவு திட்டத்தில் அரசாங்கம் அவர்களது நியாயமான கோரிக்கையை ஏற்றுக்கொள்ள வேண்டும் என்பது என்னுடைய வேண்டுகோளாக இருக்கின்றது. அண்மையில் தரமற்ற மருந்து இறக்குமதி செய்யப்பட்டவை தொடர்பாக அந்த இறக்குமதியாளர் நீதிமன்றத்தில் வெளிப்படுத்திய கூற்று எமது நாட்டில் ஊழல் இன்னமும் எந்த அளவிற்கு வேரோடி உள்ளது என்பதற்கு தக்க உதாரணமாகும். இவற்றை கருத்தில் கொண்டு எமது மக்களின் எதிர்கால வாழ்வின் சுபீட்சத்திற்காக சமர்ப்பிக்கப்படும் வரவு செலவு திட்டம் வழிவகுக்க வேண்டும் என்பதே எனது எதிர்பார்ப்பாகும். நன்றி.
Thank you. Honorable Minister Douglas Devananda.
கௌரவ குழுக்களினுடைய கௌரவ பிரதி தவிசாளர் அவர்களே, கௌரவ எம்பி பல விடயங்களை, உறுப்பினர் பல விடயங்களை குறிப்பிட்டிருந்தார். அது அவருடைய அரசியல் கருத்துக்கள். ஆனால் இங்கு இந்த வடகிழக்கு கடல் வளங்கள் தென்னிலங்கையர்களால் கபலீகரம் செய்யப்படுகிறது என்ற ஒரு அபிப்பிராயத்தை சொன்ன அது சம்பந்தமாக நான் தெரிஞ்சு கொள்ள விரும்புகின்றேன்.
அமைச்சர் அவர்களே, தென்னிலங்கை மீனவர்கள் வடகிழக்கிற்கு வந்து காலத்திற்கேற்ப சீசனல் தொழில் என்று கூறுவார்கள். காலத்திற்கேற்ப அங்கு வந்து எங்களுடைய மீனவர்களை அச்சுறுத்தி அவர்கள் தொழில் செய்து கொண்டிருக்கின்றார்கள். அதைவிட உங்களுக்கு நன்றாக தெரியும், வடபுலத்திலே அங்கு இந்திய ரோலர்கள் வந்து எங்களுடைய மீன் வளங்களை அழித்து எங்களது மீனவர்களை துன்பப்படுத்துவதை உங்களுக்கு நன்றாக தெரியும். அதைத்தான் நான் தென்னிலங்கை மீனவர்களும் வெளிநாட்டு மீனவர்களும் என்று கூறி.
நீங்கள் அப்படி சொல்லவில்லை, நீங்கள் தென்னிலங்கை என்று சொன்னீர்கள். ஆனால் முந்தைய ஒரு காலகட்டத்தில் தென்னிலங்கையினுடைய அந்த அத்துமீறல்கள் இருந்திருக்கலாம். இன்றைக்கு அப்படி அல்ல. அப்படி இருக்குமா இருந்தால் நீங்கள் என்னுடைய கவனத்தை கொண்டு வரலாம். மற்ற அந்த இந்திய கடத்தொழிலாளர்கள் சம்பந்தமா நான் மேலும் அதை கோரிக்கையை வச்சிருந்தேன், தொடர்ந்து சொல்லிக் கொண்டு வருகின்றேன். வடக்கில் இருக்கக்கூடிய தமிழ் பாராளுமன்ற உறுப்பினர்கள் தமிழ்நாட்டுக்கு சென்று அங்கு இந்த பிரச்சனை வந்து இலங்கை நேவியினுடைய பிரச்சனை அல்ல, இது வந்து இலங்கை தமிழ் கடத்தொழிலாளர்களுடைய பிரச்சனை என்று சொல்வார்களா இருந்தால் அந்த பிரச்சனை விரைவில் தீரும் என்று நம்புகின்றேன்.
நன்றி.